මේ ICT ප්‍රශ්නපත්‍රයේ තියෙන තවත් රහස් කීපයක්. ඉතින් අපි අඩුම විෂය කරුණු ටිකක් පාඩම් කරලා වැඩිම ලකුණකට මේ ICT ප්‍රශ්නපත්‍රයේ යන්නේ කොහොමද කියන එක අපි බලමු. ඉතින් සුපුරුදු පරිදි අදත් අප්සරා මිස් මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්න. ඉතින් එහෙනම් අපි අප්සරා මිස්ගෙන් අහලා බලමු කොහොමද AA ඒකක වලින් මේ ICT ප්‍රශ්නපත්‍රයට ලකුණු ඇවිල්ලා තියෙන්නේ කියලා.
ඔදුවේ පුතේ, රුවන් සර් අපිට මතක් කළා වගේ අද අපි විශේෂයෙන්ම අවධානය යොමු කරමු ඔයාලට ලැබෙන විභාග ප්‍රශ්නපත්‍රයට අඩුවෙන්ම පාඩම් කරලා ඉතා විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ඒකක මොනවාද? ඒ වගේම දුවේ පුතේ, ඒ ඒකක තුළින් ඔයාලට ලබා ගන්න පුළුවන් ලකුණු පරාසයන් මොන වගේද පිළිබඳව අද අපි අවධානය යොමු කරමු. ඉතින් දුවේ පුතේ, ඔයාලට මතක ඇති පසුගිය වැඩසටහන් වලදී අපි ඔයාලත් එක්ක විවිධ වූ පාඩම් ඒකක පිළිබඳ සාකච්ඡා කරා. ඉතින් එහිදී අපි තවත් දුරට සාකච්ඡා කරා මේ ඒකකය තුළින් ඔයාලගේ ප්‍රශ්නපත්‍රයේදී ඔයාලට අත්පත් කරගන්න පුළුවන් වෙන ලකුණු පරාසයන් පිළිබඳව. ඉතින් මේ විදිහට අද අපි බලමු ඔයාලගේ ප්‍රශ්නපත්‍රයේදී ඔයාලා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කොටස් මොනවාද? ඒ කොටස් තුළින්, ඒ පාඩම් ඒකක තුළින් ඔයාලට අත්පත් කරගන්න පුළුවන් ලකුණු ප්‍රමාණයන් මොන වගේද පිළිබඳව අද අපි සාකච්ඡා කරමු. ඔයාලට 10 ශ්‍රේණියේදී පාඩම් ඒකක 9ක් ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ, ඔයාලා 11 වසරේදී පාඩම් ඒකක 6ක් ඉගෙන ගන්නවා. ඉතින් මේ පාඩම් ඒකක 15 අතරින් ඔයාලා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන මොන වගේ පාඩම් ඒකක පිළිබඳවද කියලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඔයාලට මතක තියෙනවා ඇති 10 වසරේදී ඔයාලා ඉගෙන ගත්තා දත්ත සමුදාය කියලා පාඩම. අපි ඩේටාබේස් කියලා ඉගෙන ගත්තේ. ඉතින් මේ දත්ත සමුදාය කියන පාඩමට ඔයාලා සූදානම් වෙලා යනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 16ක් වගේ ප්‍රමාණයක් අත්පත් කරගන්න. ඔයාලා දන්නවද වේ පුතේ, ඔයාලට ලැබෙනවා ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේදී බහුවර්ණ ප්‍රශ්න 40ක්. ඒ වගේම අනිවාර්ය ප්‍රශ්නයක් තියෙන ඔයාලට පිළිතුරු සපයන්න 1 ඉඳලා 10 දක්වා රෝම ඉලක්කමින් සැකසුණු ප්‍රශ්න 10කට ඔයාලට පිළිතුරු සපයන්න තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට තව ප්‍රශ්න 4ක් තියෙනවා, රචනාමය ප්‍රශ්න 4ක්. ඒ ප්‍රශ්න 4ට ඔයාලා පිළිතුරු සපයන්න ඕන. ඉතින් ප්‍රශ්න 5ක් අතරින් තමයි ප්‍රශ්න 4ක් තෝරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා දත්ත සමුදාය කියන පාඩමට හොඳින් සෝදානම් වෙලා යනවා නම් මේ රචනා ප්‍රශ්න අතුරින් දත්ත සමුදායට අදාළ ප්‍රශ්නයට ඔයාට නිවැරදිව පිළිතුරු සපයන්න හැකියාව ලැබෙනවා. ඉතින් දුවේ පුතේ, ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 4ක් සහ කෙටි ප්‍රශ්නයක්, රචනා ප්‍රශ්නයකුත් ඇතුළුව සම්පූර්ණ ලකුණු 16ක වගේ ප්‍රමාණයක් දත්ත සමුදාය පාඩම ඔයාලා හොඳින් පුහුණු වෙලා යනවා නම්, හොඳින් පාඩම් කරලා ඔයාලා විභාගයට පෙනී සිටිනවා නම් ඔයාලට අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති ඇයි මේ දත්ත සමුදාය කියන පාඩම ඔයා පාඩම් කරන්න ඕනේ සහ මේ පාඩම තුළින් ඔයාට ලබා ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් දැන් ලැබෙන්න ඇති. ඒ වගේම තමයි මම දැන් මේ කියලා දෙන සූදානම් වෙන්නේ ඔයාලා 11 ශ්‍රේණියේදී ඉගෙන ගන්න ඇති තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියන පාඩම. ඉතින් මේ පාඩමෙන් දුවේ පුතේ, ඔයාලගේ ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න සැකසෙනවා. ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 13ක් 14ක් වගේ ප්‍රමාණයක් මේ පාඩමෙන් ඔයාට ලබා ගන්න පුළුවන්. බහුවර්ණ ප්‍රශ්න 2ක් හෝ 3ක්, ඒ වගේම කෙටි ලිඛිත ප්‍රශ්නයක් සහ අනිවාර්යෙන් රචනා ප්‍රශ්නයක් පසුගිය ප්‍රශ්න පත්‍ර දිහා විමර්ශනය කරලා බලනකොට ඔයාලට ලැබිලා තියෙනවා. ඉතින් ඒ අනුව ප්‍රශ්න පත්‍රයක ලකුණු 13ක් 14ක් වගේ ඉතා විශාල ලකුණු ප්‍රමාණයක් ඔයාට තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියන පාඩමට හොඳින් සෝදානම් වෙලා විභාගයට මුණ දෙනවා නම් ඔයාට අත්පත් කරගැනීමේ හැකියාව තියෙනවා. 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම මතකද? ගැටළු විසඳීමට ක්‍රමලේඛ ලිවීම. ෆ්ලෝ චාර්ට්, සූඩෝ කෝඩ්, පැස්කල් පිළිබඳ ඉගෙන ගත්තේ අපි මේ පාඩමේ. ඉතින් දුවේ පුතේ, ඔයා මේ පාඩමට හොඳින් සූදානම් වෙලා යනවා නම් ඔයාට පුළුවන් ප්‍රශ්න පත්‍රයේ ලකුණු 17ක වගේ ප්‍රමාණයක් අත්පත් කරගන්න. ඉතින් දුවේ පුතේ, බහුවන ප්‍රශ්න 5ක්, කෙටි ලිඛිත ප්‍රශ්නයක් සහ රචනා ප්‍රශ්නයක් මේ පාඩමෙන් ඔයාගෙන් අහනවා. ඉතින් මේ පාඩමට හොඳින් සූදානම් වෙලා යනවා නම් ලකුණු 17ක ප්‍රමාණයක් ඔයාට හිමි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තවත් පාඩම් දෙකක් තියෙන ඔයාලට කියලා දෙන්න. අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල. ඒ වගේම තමයි බහුමාධ්‍ය තාක්ෂණය යොදා ගනිමින් සරල වෙබ් අඩවි නිර්මාණය. මේ පාඩම් දෙක අපි මේ විදිහට මතක් කරගමු. ඉන්ටර්නෙට් පාඩම සහ HTML පාඩම කියලා. ඉතින් දුවේ පුතේ, මේ පාඩම් දෙක එකට එකතු කරලා ඔයාගෙන් රචනා ප්‍රශ්නයක් අහනවා. ඒ වගේම බහුවර්ණ කෙටි ලිඛිත ප්‍රශ්න අහනවා. ඉතින් මේ පාඩම් දෙකේ කරුණු ඔයා හොඳින් මතක තියාගත්තා නම් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 15ක් 16ක් වගේ ප්‍රමාණයක් අත්පත් කරගන්න. ඉතින් දුවේ පුතේ, මම මේ කියපු පාඩම් පිළිබඳ අවධානය යොමු කරොත් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ලකුණු පරාසයක් ඔයාලගේ ප්‍රශ්න පත්‍රයෙන් හිමි කරගන්න. අපි පොඩ්ඩක් බලමු. දත්ත සමුදාය කියන පාඩමට අපි දාලා බලමු ලකුණු 16ක්. ඒ වගේම තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියන පාඩමට අපි දාලා බලමු ලකුණු 14ක්. ඒ වගේම ගැටළු විසඳීමට ක්‍රමලේඛක ලිවීම කියන පාඩමට අපි දාමු ලකුණු 17ක්. ඒ වගේම ඉන්ටර්නෙට් සහ HTML කියන පාඩම් දෙකේ එකතුවට අපි දාමු ලකුණු 16ක්. ඉතින් මේ එකතු කිරීම ටික අපිට ලැබුණොත් ලකුණු 63ක් අපිට අපේ ප්‍රශ්න පත්‍රයෙන් අත්පත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දුවේ පුතේ, ලකුණු 100ෙන් ලකුණු 63ක්ම ඔයාට හිමි කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ඒකක පිළිබඳ ඔයා අවධානය වැඩිපුර යොමු කරා නම්. ඉතින් මම හිතනවා විභාගයට සූදානම් වෙන ඔයාලට මේ රහස් ටික, මේ විෂය කරුණු ටික, මේ අමතර දැනුම ටික ඔයාලට ලොකු ප්‍රයෝජනයක් වේවි කියලා. ඉතින් දුවේ පුතේ, ඉස්සෙල්ලත් මතක් කරා වගේ මේ පාඩම් පිළිබඳව ඉතාමත්ම අවධානයෙන් අහගන්න, ඒ වගේම පාඩම් කරන්න, විෂය කරුණු මතක් කරගන්න විභාගයට සූදානම් වෙන්න.
එහෙනම් දැන් අපේ දුව ලපුතාලට තේරෙනවා ඇති, ඔයාට මේ ICT පාඩම් වලින් වැඩිම බරක් දෙන්න ඕන පාඩම් මොනවද කියලා. ඩේටාබේස් පාඩම, SDLC පාඩම, ගැටළු විසඳීමට ක්‍රමලේඛ ලිවීම පාඩම, අන්තර්ජාලය විද්‍යුත් තැපෑල හා HTML කියන පාඩම්. ඒ වගේම අපි මේ පාඩම් හතරෙන් ඩේටාබේස් කියන පාඩම් පිළිබඳව පහුගිය සතියක කතා කරා. ඉතින් ඒකෙන් ඇවිල්ලා තියෙන බහුවර්ණ ප්‍රශ්න, ඒත් එක්කම රචනා ප්‍රශ්න, කෙටි ලිඛිත ප්‍රශ්න ගැන අපි කතා කරා. ඒත් එක්කම SDLC කියන පාඩම ගැනත් අපි ඊට කලින් සතියේ කතා කරා. ඒකෙන් ඇවිල්ලා තියෙන බහුවර්ණ ප්‍රශ්න මොනවද? ඒකෙන් ඇවිල්ලා තියෙන රචනා ප්‍රශ්න මොනවද? ඒවට නිවැරදිව අපි උත්තර ලියන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඉතින් පුතේ, අපිට කතා කරන්න බැරි වුණේ තව මේ ගැටළු විසඳීමට ක්‍රමලේඛ කියන පාඩමයි, අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල, ඒ වගේම HTML කියන පාඩමයි විතරයි අපිට සාකච්ඡා කරන්න බැරි වුණේ. ඉතින් පුතේ, අද දවසේ අපි කතා කරමු එහෙනම් අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල, ඒ වගේම HTML කියන කොටස පිළිබඳව. ඉතින් අපි මුලින්ම HTML කොටසට අවධානය යොමු කරමු. මේකේ රචනා ප්‍රශ්නේ අපි කොහොමද එන්නේ කියලා බලමු. ඉතින් රචනා ප්‍රශ්න පත්‍රයේ ඉන්ටර්නෙට් සම්බන්ධ කොටසයි, ඒත් එක්කම HTML සම්බන්ධ කොටසයි වගේ කොටස් දෙකකට තමා මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම මේකෙදි ඔයාට මේ HTML කෝඩ් සම්බන්ධව ලයිස්තුවක් ලබා දීමක් කරනවා. ඒත් එක්කම වෙබ් පිටුවක් ඔයාට පෙන්නනවා. ඉතින් මෙන්න මේ වෙබ් පිටුවට අදාළව ලියලා තියෙන කෝඩින් එකත් ඔයාට දෙනවා. ඉතින් මේ කෝඩින් එකෙන් හිස්තැන් 10ක් දීලා මෙන්න මේ හිස්තැන් 10ට එන්න ඕන නිවැරදි වචන මොනවද කියලා අර දීලා තියෙන වෙබ් පිටුවට අදාළව දීලා තියෙන ලයිස්තුවෙන් තෝරලා බලලා තමයි ඔයාට ලියන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු මෙන්න මේ HTML වල ඔයාට වැදගත් වෙන ටැග් මොනවද කියලා. අපි මුලින්ම දන්නවා HTML ශීර්ෂ පාඨයක් දාන්න H1 වල සිට H6 දක්වා ටැග් පාවිච්චි කරනවා. ඒත් එක්කම HTML වලදී පැරග්‍රාෆ් එකක් ලියන්න P කියන ටැග් එක පාවිච්චි කරනවා. ඒත් එක්කම ලයින් එක තවත් පේලියකට කඩන්න අපි BR ටැග් එක කියන එක පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ ටැග් ටිකට අමතරව මේ HTML වල ස්ටයිල් සම්බන්ධ තවත් ටැග් ටිකක් තියෙනවා. ස්ටයිල් කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ පාට, ෆොන්ට් එක, ෆොන්ට් වල පාට වගේ දේවල් තමයි මේ ස්ටයිල් කියන එකෙන් අපි අදහස් කරන්නේ. HTML වලදී බොඩි එකට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දාන්න අපි පාවිච්චි කරන්නේ බොඩි ස්ටයිල් සමානයි උඩුකම ඇතුලේ බෑග්ග්‍රවුන්ඩ් ඩෑෂ් කලර් කෝලන් කියලා ඒ අදාළ පාට දානවා. ඉතින් මෙන්න මේ ටැග් එකෙන් අපි බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එකක් දානවා. ඒත් එක්කම H1 ස්ටයිල් සමානයි උඩුකම ඇතුලේ කලර් කෝලන් බ්ලූ කියලා වගේ අපිට පුළුවන් H1 වලට ස්ටයිල් එකක් දාන්න. එහෙම නැත්නම් P ස්ටයිල් සමානයි උඩුකම ඇතුලේ කලර් කෝලන් රෙඩ් වගේ එකක් දාලා අපිට පුළුවන් පැරග්‍රාෆ් වල පාට රතු කරගන්න. ඒත් එක්කම අපි බලමු එහෙනම් මෙන්න මේ හෙඩින් එකට ෆොන්ට් එකක් දාන්නේ කොහොමද කියලා. ඒක අපිට ලියන්න පුළුවන් H1 ස්ටයිල් සමානයි උඩුකම ඇතුලේ ෆොන්ට් ඩෑෂ් ෆැමිලි කෝලන් කියලා අපිට ෆොන්ට් එකේ නම දාන්න පුළුවන්. මේක පැරග්‍රාෆ් එකකට දානවා නම් P ස්ටයිල් සමානයි කියලා උඩුකම ඇතුලේ ෆොන්ට් ඩෑෂ් ෆැමිලි කෝලන් කියලා ෆොන්ට් එකේ නම දාන්න පුළුවන්. ඒත් එක්කම අපිට අවශ්‍ය නම් ෆොන්ට් එකේ සයිස් එක විශාල කරගන්න H1 ස්ටයිල් සමානයි උඩුකම ඇතුලේ ෆොන්ට් ඩෑෂ් සයිස් කියලා අපිට සයිස් එක වෙනස් කරන්නත් පුළුවන්. ඒත් එක්කම මේක align කරන්න ඕන නම් H1 ස්ටයිල් සමානයි උඩුකම ඇතුලේ text ඩෑෂ් align කියලා colon center කියලා වගේ අපිට පුළුවන් මේ text එකේ alignment එක හදන්න. එහෙමනම් ඊළඟට අපි බලමු මේ HTML වල තියෙන formatting tags මොනවද කියලා. අපිට bold කියන tag එක පාවිච්චි කරන්න පුළුවන් B අකුර දාලා. ඒත් එක්කම I අකුර දාලා අපිට italic tag එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් අපිට අකුරු හැඩ කරගන්න පුළුවන්. ඊළඟට අපිට sub කියන එක දාලා subscript කරන්න පුළුවන්. සබ්ස්ක්‍රිප්ට් කියලා කියන්නේ පුතේ අර අපි කාබන් ඩයොක්සයිඩ් වල CO2 කියලා යටින් පොඩියට දෙක දාන්නේ. මෙන්න මේකට කියනවා අපි සබ්ස්ක්‍රිප්ට් කියලා. එතකොට ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ සබ් කියන ටැග් එක. ඒත් එක්කම අපි ලියනකොට ලියන්නේ දෙකේ තුන්වෙනි බලය කියලා. අන්න ඒකට අපි කියනවා සුපර්ස්ක්‍රිප්ට් කියලා. එතකොට යම්කිසි ඉලක්කමක් උඩින් අපිට චූටියට දාගන්න ඕන නම් අපි සුප් කියන ටැග් එක පාවිච්චි කරනවා සුපර්ස්ක්‍රිප්ට් කියන එක අර්ථ ගන්නවන්න. ඒත් එක්කම HTML වල ලින්ක් එකක් දාන්න යනකොට අපි විශේෂයෙන්ම එක ළඟ එන වචන දෙකක් තියෙනවා A href කියලා කෝඩ් එකක්. ඊට පස්සේ අපි ඒකේ ලින්ක් එක දානවා A href. එතකොට A අකුරත් එක්ක නිතරම එන වචනයක් තමයි මේ href. ඒ කියන්නේ hyperlink reference කියන එක. ඉතින් එතකොට A අකුර එන හැම තැනකම href වෙනවා. href එන හැම තැනකම A අකුර එනවා. එහෙනම් අපිට ඒ දෙකෙන් එකක් ආවොත් අපිට හරි පහසුවෙන් අනික් එක හොයාගන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔයාලා මෙන්න මේ HTML වල ලින්ක් එකක් දාන හැටි අනිවාර්යෙන්ම බලා ගන්න ඕනේ. ඒ වගේම එහෙනම් දැන් අපි බලමු මේ HTML වල ඉමේජ් එකක් දාන්නේ කොහොමද කියලා. මේ ඉමේජ් එකක් දාන කොටත් එක ළඟ වෙන වචන දෙකක් තියෙනවා. ඒක තමයි img src කියන ටැග් එක. එතකොට මේ img src කියන ටැග් එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඉමේජ් එකක් අපේ වෙබ් පිටුවට එකතු කරන්න. එහෙනම් ඔයා නැවත වතාවක් බලා ගන්න ඕන තව එකක් තමයි මෙන්න මේ විදිහේ රූපයක් අපි කොහොමද අපේ HTML වෙබ් පිටුවකට දාන්නේ කියලා. එහෙනම් දැන් අපි බලමු මේ HTML ටේබල් එකක් දාන්නේ කොහොමද කියලා. TR කියන ටැග් එකයි TD කියන ටැග් එකයි TH කියන ටැග් එකයි ඔයාලට මතක ඇති අපි මෙන්න මේ ටේබල් එකක් නිර්මාණය කිරීම සඳහා ගන්නවා. ඒත් එක්කම HTML වල තියෙන ලිස්ට් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි order list කියලා කියන්නේ. මේ order list එකේදී වෙන්නේ 1 2 3 4 කියලා යම් කිසි පිළිවෙලකට මේ list එක හැදීගෙන යනවා. ඉතින් ඒකෙදී අපි OL style කියලා අපිට order list එකක් එන්න ඕන 1 2 3 4 කියලාද ABCD කියලාද මෙන්න මේ විදිහට අපිට type එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි li කියන tag එකෙන් list එකේ තියෙන items ටික නිරූපණය කරනවා. ඊළඟට ul කියන tag එක ගත්තොත් unordered list එකක් නිරූපණය කරන්න අපි පාවිච්චි කරනවා ul කියන tag එක. ඉතින් ul එකටත් අපිට style එකක් දෙන්න පුළුවන්. මේක bullet එකක් වගේ එන්නද? එහෙම නැත්නම් මේක circle එකක් වගේ රවුමට පෙන්වන්නද? මේක ස්ක්වයර් එකක් වගේ කොටුවට පෙන්වන්නද කියලා අපිට ටයිප් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි li කියන ටැග් එක පාවිච්චි කරලා මෙන්න මේ ලිස්ට් එක හදන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ ලිස්ට් වල එන අවසානම ලිස්ට් එක තමයි description list කියලා කියන්නේ. ඒක අපි dl වලින් සටහන් කරනවා. ඒත් එක්කම dt සහ DD කියන ටැග් දෙක මේ සඳහා පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් HTML වල ටැග් ටික පහසුවෙන්ම හඳුනා ගන්න. ඉතින් දැන් මම මේ මතක් කරගෙන ගියේ HTML වල ඔයාට භාවිතා කරන්න වෙන ටැග් ටිකක් සම්බන්ධව. එහෙමනම් 2020 ප්‍රශ්න පත්‍රය ගත්තොත් මෙන්න මේ වගේ වෙබ් පිටුවක් ඔයාට දීලා ඒ වගේම වෙබ් පිටුවේ කෝඩින් එකත් ඔයාට දීලා මෙන්න මේ කිව්ව ටැග් 10ක් පිළිබඳව ඔයාගෙන් විමසලා තියෙනවා. ඉතින් ඔයාට මේ කෝඩින් එක දිහා සහ මෙන්න මේ වෙබ් පිටුවේ අවුට්පුට් එක දිහා බලලා හරි පහසුවෙන් ඔයාට මේකේ හිස් තැන් 10 පුරවගන්න හැකියාව ලැබෙනවා. ඉතින් එහෙනම් පුතේ අපි දැන් අප්සරා මිස්කෙන් අහලා බලමු මේ ඉන්ටර්නෙට් කියන පාඩමට අදාළවයි විද්‍යුත් තැපෑල කියන කොටසට අදාළවයි අපි මොනවද මතක තියාගන්න ඕනේ කියලා.
දුවේ පුතේ අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල කියන පාඩමේදී ඔල විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන විෂය කොටස් පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා දෙන්න. ඉතින් ඒ යටතේ මුලින්ම මම සූදානම් වෙන්නේ URL එක කියන්නේ මොකක්ද කියලා ඔයාලට කියලා දෙන්න. මේ URL එකට අපි කියනවා Uniform Resource Locator කියලා. සිංහලෙන් කියනවා ඒකාකාර සම්පත් නිශ්චායකය කියලා. ඉතින් අපි බලමු මොකද්ද මේ ඒකාකාර සම්පත් නිශ්චායකය කියන්නේ කියලා. දුවේ පුතේ ඔයාලා දන්නවා අන්තර්ජාලයේ ප්‍රධාන සේවාවක් තියෙනවා www කියලා. ඉතින් මේක අපි හඳුන්වන්නේ World Wide Web කියලා. සිංහලෙන් කියනවා ලෝක විසිර වියමන කියලා. ඉතින් මේ ලෝක විසිර වියමන තුළ වෙබ් අඩවි ගොඩාක් තියෙනවා. ඉතින් මේ වෙබ් අඩවිවල තමයි තොරතුරු අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ වෙබ් අඩවිවල තියෙන විවිධ සම්පත් අනන්‍යව හඳුනා ගන්න යොදා ගන්න ක්‍රමයට තමයි අපි ඒකාකාර සම්පත් නිශ්චායකය කියලා හඳුන්වන්නේ. ඉතින් අපි උදාහරණයක් අරන් බලමු මේ ඒකාකාර සම්පත් නිශ්චායකයක තියෙන කොටස් මොනවාද කියලා. උදාහරණයක් විදිහට ගමු. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ict.pdf කියලා ගොනුවක් තියෙනවා කියලා. ඉතින් මේකට අදාළ URL එක මෙන්න මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. http://www.edupub.gov.lk/ebook/english/ict.pdf. ඉතින් මෙන්න මේ විදිහට URL එකක් තියනවා කියලා හිතන්න. ඉතින් මේ URL එකේ http කියලා දක්වලා තියෙන්නේ නියමාවලිය. අපි මේ විදිහට එක හඳුන්වන්න පුළුවන් hypertext transfer protocol කියලා. හරිද? ඒ වගේම www කියලා දක්වලා තියෙනවා. ඉතින් මේ මගෙන් දක්වලා තියෙන්නේ world wide web කියන සේවාව. ඊළඟට දුවේ පුතේ edupub.gov.lk කියලා අපිට වසම් නාමයක් දක්වලා තියෙනවා. ඉතින් ඉදිරි පාඩම් වලදී මම කියලා දෙන සූදානම් වෙනවා මේ වසම් නාමය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම තමයි දුවේ පුතේ ඊළඟට දක්වලා තියෙනවා ebooks/english කියලා. ඉතින් මේකෙන් ප්‍රකාශ කරන්නේ අපේ සම්පත් පවතින ස්ථානය මොකද්ද කියලා. ඒ කියන්නේ අපේ ෆයිල් එක කියලා කියන්නේ අපේ ගොනුව තියෙන ස්ථානය මොකක්ද කියලා තමයි මෙතනින් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ අන්තිමට සඳහන් කරලා තියෙන ict.pdf කියන අවස්ථාව. ඉතින් මේකෙන් ප්‍රකාශ කරන්නේ අපි තැන්පත් කරලා තියෙන සම්පත් ගොනුව, අපිට අවශ්‍ය කරන සම්පත් ගොනුව, එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන ෆයිල් එක තමයි මේ අන්තිමට දක්වලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ URL එකක මුලින්ම තියෙන්නේ නියමාවලිය, ප්‍රොටෝකෝල් එක. ඊළඟට තියෙන්නේ world wide web එක. ඊළඟට වසම් නාමය දක්වලා තියෙනවා. ඊට පස්සේ සම්පත් පවතින ස්ථානය, ඒ වගේම අවසාන වශයෙන් අපිට අවශ්‍ය කරන සම්පත්, එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන ෆයිල් එක දක්වලා තියෙනවා. ඉතින් මේ විදිහට URL එකක් දුන්නාම ඒ URL එකේ කොටස් මොනවාද කියලා හඳුනාගැනීමේ හැකියාව ඔයාලට තියෙන්න ඕන. අපි දැන් බලමු IP ලිපිනය කියන්නේ මොකක්ද කියලා. අන්තර්ජාලය තුල විශාල පරිගණක ප්‍රමාණයක් තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් දුවේ පුතේ මේ පරිගණක අතුරින් එක්කෙක් පරිගණකයේ අනන්‍යව හඳුනා ගන්න යොදා ගන්න ලිපිනයට තමයි IP ලිපිනය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට මේ විදිහට සලකලා බලමුකෝ. අපේ රටේ පුරවැසියන් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් අපිට ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරලා. ඉතින් මේ විදිහට IP ලිපිනය යොදාගෙන අන්තර්ජාලයේ තියෙන පරිගණක අනන්‍යව, එහෙම නැත්නම් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ IP ලිපිනයක කාණ්ඩ හතරක් තියෙනවා. එකින් එක කාණ්ඩ වෙන් වෙලා තියෙන්නේ දශම තිතකින්. මේ කාණ්ඩයක් තුල බිංදුවේ ඉඳලා 255 දක්වා වූ අගයන් නිරූපණය වෙනවා. ඉතින් මේ වගේ කාණ්ඩ හතරකින් තමයි IP ලිපිනයක් සකස් වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට 192.168.1.1 වගේ විදිහට දක්වලා තිබුණොත් IP ලිපිනයකට උදාහරණයක් විදිහට අපිට සැලකන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ IP ලිපින අපිට ලබා දෙන්නේ අන්තර්ජාල සේවා සපයන්නක විසින්. අපි ආව හඳුන්වනවා ISP කියලා, ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කියලා. මෙතනේ ISP කෙනෙක් විසින් තමයි අපිට අන්තර්ජාලයට අපේ පරිගණක සම්බන්ධ කරනකොට අපේ පරිගණකයට IP ලිපින ලබා දෙන්නේ. එහෙනම් දුවේ පුතේ මං හිතනවා ඔයාලට දැන් IP ලිපිනයක් කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. දැන් අපි බලමු වසම් නාමය, එහෙම නැත්නම් ඩොමේන් නේම් එක කියන්නේ මොකක්ද කියලා. දුවේ පුතේ අන්තර්ජාලයේ පරිගණක රාශියක් තියෙනවා. ඉතින් මේ පරිගණකවල IP ලිපින අපිට දැනගන්න හරිම අමාරුයි. අපිට මතක තියාගන්නත් හරිම අමාරුයි. ඉතින් මේ නිසා අන්තර්ජාලයේ තොරතුරු ගවේෂණය කරන්න අපිට යොදා ගන්න පුළුවන් වසම් නාමය, එහෙම නැත්නම් ඩොමේන් නේම් එක. ඉතින් ඔයාලට මතක ඇති කලින් මම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ URL එක ඉදිරිපත් කරා. ඉතින් මේකේ edu.pub.gov.lk කියලා සඳහන් කරලා තියෙන්නේ වසම් නාමය. ඉතින් දුවේ පුතේ www කියන සේවාවට පස්සේ තමයි URL එකක වසම් නාමය සටහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට වසම් නාමය යොදා ගනිමින් අපිට පුළුවන් අන්තර්ජාලයේ තියෙන තොරතුරු හොයාගන්න. කලින් මම සඳහන් කරපු වසම් නාමයේ අවසානයේ තියෙනවා .lk කියලා සටහන් කරලා. ඉතින් දුවේ පුතේ මේ lk කියලා කියන්නේ ඉහළ වසම් නාමය කියලා අපි හඳුන්වනවා. මේ ඉහළ වසම් නාමය මගින් වෙබ් අඩවියක් කුමන ආකාරයේ වෙබ් අඩවියක්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. උදාහරණ විදිහට යම්කිසි ශ්‍රේෂ්ඨ නිරූපණය කරන ඉහළ වසම් නාම කීපයක් තියෙනවා. ඔයාලා දැකලා තියෙන ඇති වසම් නාම අවසානෙට .com, .org, .gov, .edu, .net, .info එහෙම නැත්නම් info කියලා සටහන් කරලා තියෙනවා. ඉතින් මේවා තමයි ඉහළ වසම් නාම කියලා හඳුන්වන්නේ. .com කියන එකෙන් වාණිජමය ශ්‍රේෂ්ඨය නිරූපණය කරනවා. ඒ වගේම .org කියන එක මගින් ලාභ නොලබන සංවිධාන ඕගනයිසේෂන් කියන ශ්‍රේෂ්ඨය නිරූපණය කරනවා. ඒ වගේම තමයි දුවේ පුතේ රාජ්‍ය ශ්‍රේෂ්ඨය නිරූපණය කරන්න .gov කියන වසම් නාමයේ අවසානයේ තියෙන ඉහළ වසම් නාමය යොදා ගන්න පුළුවන්. ඒ වගේම .edu කියන ඉහළ වසම් නාමය අධ්‍යාපන ශ්‍රේෂ්ඨය නිරූපණය කරනවා. .net කියන ඉහළ වසම් නාමය ජාල පිළිබඳ ශ්‍රේෂ්ඨය, එහෙම නැත්නම් ජාල ශ්‍රේෂ්ඨය නිරූපණය කරනවා. .info කියන ඉහළ වසම් නාමය තුලින් තොරතුරු සම්බන්ධ ශ්‍රේෂ්ඨ නිරූපණය කරනවා. ඒ වගේම තමයි වසමයක් රට නිරූපණය කරන්නත් ඉහළ වසම් නාම යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට .lk කියන එක මගින් ශ්‍රී ලංකාව කියන රට නිරූපණය කරනවා. .in මගින් ඉන්දියාව කියන රට නිරූපණය කරනවා. ඒ වගේම .au කියන එක මගින් ඕස්ට්‍රේලියාව, .jp කියන එක මගින් ජපානය වගේ රටවල් නිරූපණය කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, ඔයාලා දැනගන්න ඕනේ වසම් නාමය කියන්නේ මොකක්ද සහ ඉහළ වසම් නාමය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඔයාලට දැන් හැකියාව තියෙන්න ඕන. දැන් අපි බලමු වසම් නාමය, එහෙම නැත්නම් ඩොමේන් නේම් එක කියන්නේ මොකක්ද කියලා. දුවේ පුතේ, අන්තර්ජාලයේ පරිගණක රාශියක් තියෙනවා. ඉතින් මේ පරිගණකවල IP ලිපින අපිට දැනගන්න හරිම අමාරුයි. අපිට මතක තියාගන්නත් හරිම අමාරුයි. ඉතින් මේ නිසා අන්තර්ජාලයේ තොරතුරු ගවේෂණය කරන්න අපිට යොදා ගන්න පුළුවන් වසම් නාමය, එහෙම නැත්නම් ඩොමේන් නේම් එක. ඉතින් ඔයාලට මතක ඇති කලින් මම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ URL එක ඉදිරිපත් කරා. ඉතින් මේකේ edu.pub.gov.lk කියලා සඳහන් කරලා තියෙන්නේ වසම් නාමය. ඉතින් දුවේ පුතේ www කියන සේවාවට පස්සේ තමයි URL එකක වසම් නාමය සටහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට වසම් නාමය යොදා ගනිමින් අපිට පුළුවන් අන්තර්ජාලයේ තියෙන තොරතුරු හොයාගන්න. කලින් මම සඳහන් කරපු වසම් නාමයේ අවසානයේ තියෙනවා .lk කියලා සටහන් කරලා. ඉතින් දුවේ පුතේ, මේ lk කියලා කියන්නේ ඉහළ වසම් නාමය කියලා අපි හඳුන්වනවා. මේ ඉහළ වසම් නාමය මගින් වෙබ් අඩවියක් කුමන ආකාරයේ වෙබ් අඩවියක්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. උදාහරණ විදිහට යම්කිසි ශ්‍රේෂ්ඨ නිරූපණය කරන ඉහළ වසම් නාම කීපයක් තියෙනවා. ඔයාලා දැකලා තියෙන ඇති වසම් නාම අවසානෙට .com, .org, .gov, .edu, .net, .info එහෙම නැත්නම් info කියලා සටහන් කරලා තියෙනවා. ඉතින් මේවා තමයි ඉහළ වසම් නාම කියලා හඳුන්වන්නේ. .com කියන එකේ වාණිජමය ශ්‍රේෂ්ඨය නිරූපණය කරනවා. ඒ වගේම .org කියන එක මගින් ලාභ නොලබන සංවිධාන ඕගනයිසේෂන් කියන ශ්‍රේෂ්ඨය නිරූපණය කරනවා. ඒ වගේම තමයි දුවේ පුතේ රාජ්‍ය ශ්‍රේෂ්ඨය නිරූපණය කරන්න .gov කියන වසම් නාමයේ අවසානයේ තියෙන ඉහළ වසම් නාමය යොදා ගන්න පුළුවන්. ඒ වගේම .edu කියන ඉහළ වසම් නාමය අධ්‍යාපන ශ්‍රේෂ්ඨය නිරූපණය කරනවා. .net කියන ඉහළ වසම් නාමය ජාල පිළිබඳ ශ්‍රේෂ්ඨය, එහෙම නැත්නම් ජාල ශ්‍රේෂ්ඨය නිරූපණය කරනවා. .info කියන ඉහළ වසම් නාමය තුලින් තොරතුරු සම්බන්ධ ශ්‍රේෂ්ඨ නිරූපණය කරනවා. ඒ වගේම තමයි වසමයත් රට නිරූපණය කරන්නත් ඉහළ වසම් නාම යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට .lk කියන එක මගින් ශ්‍රී ලංකාව කියන රට නිරූපණය කරනවා. .in මගින් ඉන්දියාව කියන රට නිරූපණය කරනවා. ඒ වගේම .au කියන එක මගින් ඕස්ට්‍රේලියාව, .jp කියන එක මගින් ජපානය වගේ රටවල් නිරූපණය කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, ඔයාලා දැනගන්න ඕනේ වසම් නාමය කියන්නේ මොකක්ද සහ ඉහළ වසම් නාමය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඔයාලට දැන් හැකියාව තියෙන්න ඕන.
එහෙනම් පුතේ, අපි ඊළඟට බලමු ඊමේල් කියන්නේ මොනවද කියලා. අපි හැමෝම දන්නවා වර්තමානයේ ඉතාමත් ඉක්මනින්ම පරිගණක දෙකක් අතර පණිවිඩයක් හුවමාරු කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ විද්‍යුත් තැපෑල. එහෙමත් නැත්නම් ඊමේල් කියලා කියන්නේ. ඉතින් ඊමේල් ලිපිනයක් ගත්තහම ඊමේල් ලිපිනයට ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පරිශීලක නාමය. ඊළඟ කොටස වසම් නාමය. ඉතින් මෙන්න මේ පරිශීලක නාමයයි වසම් නාමයයි අතර ඇට් සලකුණ තියෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් exams@donets.lk. මෙන්න මේ විදිහට exams කියලා කියන්නේ පරිශීලක නාමය, ඇට් ලකුණ, එතනින් පස්සේ වසම් නාමය donets.lk කියන්නේ වසම් නාමය. ඉතින් විද්‍යුත් තැපෑලක් කියලා කියන්නේ අපිට ඊටාම පහසුවෙන් ලෝකේ ඕනම තැනකට ඉතාමත් ඉක්මනින් පණිවිඩයක් යවන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් පුතේ, මෙන්න මේ විද්‍යුත් තැපෑල කියන එක හැදිලා තියෙන්නේ අපි සාමාන්‍ය ලියුමක් තැපැල් කරන සංසිද්ධිය වගේම ඉලෙක්ට්‍රොනිකව කරන්න පුළුවන් සංසිද්ධියක් මුල් කරගෙන තමයි මේ විද්‍යුත් තැපෑලක් කියන එක හැදිලා තියෙන්නේ. ඉතින් මේ විද්‍යුත් තැපෑලක් එක්ක අපිට ඡායාරූපයක්, ඒ වගේම සින්දුවක් වගේ ඕනම ඩොකියුමන්ට් එකක් ඇටච් කරලා යවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඊමේල් එකක් යවන්න යනකොට මේ ඊමේල් එකේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි 2 කියන එක යටතේ අපිට යවන්නගේ ලිපිනය සටහන් කරන්න පුළුවන්. ඊළඟට CC කියලා කොටසක් තියෙනවා. ඒකෙදි කියන්නේ කාබන් කොපි කියලා. ඒත් එක්ක මේ යවන පණිවිඩය තවත් කෙනෙකුට අපිට යවන්න ඕන නම් අපිට මේ CC කියන එක යටතේ දාන්න පුළුවන්. එතකොට 2 කියන එක යටතේ ඒ විද්‍යුත් තැපෑල ගියපු කෙනාට පෙන්නනවා CC යටතේ තවත් කෙනෙකුට මේක යවලා තියෙනවා කියලා. ඒත් එක්කම BCC කියලා තවත් කොටසක් තියෙනවා. මේ BCC කියන කොටසෙන් අදහස් කරන්නේ blind carbon copy කියලා. එතකොට මේ BCC යටතේ ඔයා කාගේ හරි විද්‍යුත් තැපැල් ලිපිනයක් සඳහන් කරොත් එහෙම එයාට ඒ විද්‍යුත් තැපැල් ගියපු බව වෙන කිසිම කෙනෙකුට පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ අනික් අයට නොදැනෙන විදිහට හොරෙන් යවන්න ඕන නම් අපිට තවත් කෙනෙකුට මේ විද්‍යුත් තැපැල් අපිට BCC එක යටතේ දාන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම දාලා අපිට සෙන්බත් බොත්තම ඔබලා අපිට මෙන්න මේ විද්‍යුත් තැපෑල යවන්න පුළුවන්. ඉතින් විද්‍යුත් තැපෑලක් යන්න අපිට කිසිදු වියදමක් යන්නේ නැහැ. ඒත් එක්කම මේ විද්‍යුත් තැපෑලක් යවන්න අපිට මුද්දර ගහන්න ඕනි ඒ වගේ දේවල් මුකුත් නැහැ. ඒත් එක්කම ඉතාමත් කෙටි කාලයකින් අපිට විද්‍යුත් තැපෑලක් යවන්න පුළුවන්. ඒත් එක්කම අපිට කතා කරන්න තියෙන අනිත් දේ තමයි මේ ක්ෂණික පණිවිඩ යැවීම කියන එක. අපි ගොඩක් විට දන්නවා අපි මේකට කියන තවත් නමක් තමයි චැට් කියලා. එතකොට මේ චැට් කරන එක අපි සමහර විට අක්ෂර වලින් පමණක් සිද්ධ කරන චැට් එකක් තියෙනවා. තවත් සමහර විට වීඩියෝ ආකාරයට එහෙමත් නැත්නම් ඕඩියෝ ආකාරයට අපිට තවත් කෙනෙක් එක්ක ක්ෂණික පවණීවිඩ හුවමාරු කරගන්න පුළුවන්. ඉතින් WhatsApp, Skype, Viber, Imo කියලා කියන්නේ මෙන්න මේ වගේ චැට් කරන්න ගන්න පද්ධති කීපයක්. ඒත් එක්කම වීඩියෝ කොන්ෆරන්සින් අපිට කතා කරන්න පුළුවන්. පහුගිය දවස්වල වීඩියෝ කොන්ෆරන්සින් හරහා අපි ගොඩක් අන්තර්ජාලය හරහා දුරස්ථ අධ්‍යාපන කටයුතු වල පවා නිරත වුණා. ඉතින් මේ වීඩියෝ සම්මන්ත්‍රණ කරන්න තියෙන ප්‍රසිද්ධ මෘදුකාංගයක් තමයි Skype, Zoom කියලා කියන්නේ මෙන්න මේ මෘදුකාංග වලට උදාහරණ. ඒත් එක්කම තවත් දෙයක් තමයි මේ අන්තර්ජාලයේ සතුව තියෙන සමාජ ජාලා කියන එක. ඉතින් වර්තමානයේ මේ සමාජ ජාලා භාවිත කරන පරිශීලකීන් ප්‍රමාණය නම් ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඉන්නවා. ඒත් එක්කම පාසල් අධ්‍යාපනයේ නිරත වෙන පාසල් දරුවොත් මෙන්න මේ සමාජ ජාලා වලට බෙහෙවින් ඇලුම් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී අපේ ලංකාවේ භාවිත වෙන ප්‍රසිද්ධම සමාජ ජාලයක් තමයි Facebook කියලා කියන්නේ. ඊට අමතරව Twitter, YouTube වගේ ගොඩාක් ප්‍රසිද්ධ සමාජ ජාලා අපේ රටේ පුද්ගලයන් පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ දේවල් හරහා අපිට අන්තර්ජාලයේ සේවාවන් ගොඩාක් ලබා ගන්න පුළුවන්. ඉතින් පුතේ මේ අපි දැන් කතා කරේ අපිට අන්තර්ජාලය හා එකතු වෙලා ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවද කියලා. ඉතින් දැන් ඔයාලට අවබෝධයක් එන්න ඇති මෙන්න මේ අන්තර්ජාලය සතුව තියෙන සේවාවන් මොනවද සහ මේකෙන් ලබා ගන්න පුළුවන් වාසි මොනවද කියන එක සම්බන්ධව. ඒත් එක්කම දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ගැටලු විසඳීමට ක්‍රමරේක ලිවීම කියන කොටස. ඉතින් අපි දන්නවා 11 වසරේ පළවෙනි පාඩම තමයි මේ ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම කියලා කියන්නේ. ඉතින් මේකෙදි කතා කරන ප්‍රධානම දෙයක් තමයි මේ ඇල්ගොරිතම් කියන එක. ඉතින් අපි දන්නවා මේකෙදි විභාගයට ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ ඇල්ගොරිතම් කියන එක උපයෝගී කරගෙන. අපිට ඇල්ගොරිතමක් කියන එක හඳුන්වන්න පුළුවන් හරිම පහසුවෙන් යම් කිසි කාර්යයක් ඉටු කර ගැනීමට තියෙන ක්‍රියාපටිපාටිය එහෙමත් නැත්නම් යම් ගැටලුවක් විසඳීම සඳහා යොදා ගනු ලබන ක්‍රියාපටිපාටිය අපිට සරලව ඇල්ගොරිතම් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඇල්ගොරිතම් එකක් අපිට ආකාර දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්. එකක් තමයි ගැලීම් සටහන්, අනික තමයි ව්‍යාජ කේත. ඉතින් ඔයාට විභාග ප්‍රශ්නය අහනවා මෙන්න මේ ගැලීම් සටහනක් දීලා මේ ගැලීම් සටහනට අදාළ ප්‍රතිදාන මොනවද කියලා සමහර අවස්ථාවල අහලා තියෙනවා. ඒත් එක්කම මේ ගැලීම් සටහනට අදාළ ව්‍යාජ කේතේ ලියන්න කියලා ඔයාට දෙනවා. ඉතින් මෙන්න මේ ව්‍යාජ කේතය අනුසාරයෙන් සමහර විට මේ ව්‍යාජ කේතයට අදාළව මේකේ ප්‍රතිදාන මොනවද කියලා අහලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම කියන පාඩම යටතේ ඔයාට ලකුණු 17ක් විතර ගන්න පුළුවන්. ඉතින් පුතේ බහුවර්ණ ප්‍රශ්නත් 4කට 5කට ආසන්න ප්‍රමාණයක් ඔයාට මෙන්න මේ පාඩමේ යොමු වෙලා තියෙනවා. ඒත් එක්කම සම්පූර්ණ රචනා ප්‍රශ්නිකුත් ඔයාට මේකෙන් යොමු වෙලා තියෙනවා. ඉතින් එහෙනම් අපේ පුතාලා දැන් වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම කියන පාඩමටත් අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල ඒත් එක්කම HTML කියන කොටසටත් අපිට ලකුණු 16යි 17යි. ඒ කියන්නේ සම්පූර්ණ ලකුණු 33ක විතර ප්‍රමාණයක් අද දවසේ අපි මේ සාකච්ඡා කරපු පාඩම් දෙකෙන් ඔයාලට අනිවාර්යයෙන්ම එනවා. ඉතින් පුතේ එහෙමනම් ඔයාලා මේ ICT විෂයට ඉතා ඉහළ ලකුණක් ලබා ගන්න ඔයාට අපි කලින් කතා කරා වගේ නැවත වතාවක් මතක් කරොත් මේ ඩේටාබේස් කියන පාඩමට සම්පූර්ණ ලකුණු 16කුත් SDLC කියන පාඩමට සම්පූර්ණ ලකුණු 14කුත් ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම කියන පාඩමට සම්පූර්ණ ලකුණු 17කුත් අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල HTML කියන පාඩමට තවත් ලකුණු 16කුත් විදියට සම්පූර්ණයෙන්ම ලකුණු 63ක් ඔයාට මේ පාඩමට අදාළව ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ පාඩම් හතරට ඔයා උපරිම මහන්සියක් වෙලා ගන්න පුළුවන් උපරිම ලකුණ ගත්තොත් ඔයාට ඊටාම අවම පාඩම් ටිකක් පාඩම් කරලා වැඩිම ලකුණකට ICT paper එකට යන්න පුළුවන් වෙයි. ඉතින් මේට අමතරව තව 10 වසරේ පාඩම් ගොඩාක් තියෙනවා. 11 වසරේ පාඩම් ගොඩාක් තියෙනවා. මෙන්න මේ හැම පාඩමකින්ම ඔයාට ඊටාම සුළු ප්‍රශ්න ටිකක් විතරයි විභාගයට මෙතෙක් කාලෙකට අහලා තියෙන්නේ. ඉතින් මේ සුළු ප්‍රශ්න ටිකයි ඒවට අදාළ ඔයා දැනට ඉගෙනගෙන තියෙන ටිකයි එකතු කරලා විභාගයේ ලං වෙලා තියෙන මේ කාලය තුල ඔයා මේ පාඩම් හතර ටාගට් කරලා එහෙමත් නැත්නම් මේ පාඩම් හතර ඉලක්ක කරලා වැඩ කරොත් එහෙම ඔයාට හරි සරලව ලකුණු ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් පුතේ එහෙමනම් අද දවසේ අපි මේ වැඩසටහන මෙතනින් නිමා කරන්නයි හදන්නේ. ඒත් එක්කම නැවත වතාවක් අපේ මේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්න අතහිත දීපු හැමෝම ICT ගුරුවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම ඔයාලට මේ කාර්යය මෙතෙන්ට රැගෙන එන්න මහත් වෙහෙසක් දරපු උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක සහ පළාත් තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය සම්බන්ධීකාරක පර්සි මහානාම ජයසුන්දර සර්ටත් අනුරාධපුර පළාත් තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශිකා සුරංගි දේවකලුආරච්චි මිස්ටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මෙතෙක් මේ වැඩසටහන හා සම්බන්ධ වෙලා ඔයාලට විවිධ ICT විෂය කරුණු ලබා දීලා ඔයාලගේ පාසල්වල අධ්‍යාපන කටයුතු වල නිරත වෙන ඔයාලගේ ආදරණීය ICT ගුරුවරුන් මේ අවස්ථාවේ අපි මතක් කරනවා. ඉතින් මේ හැමෝගෙම උදව්ව අරගෙන අපේ පුතාලා මේ ICT වලින් ඉදිරියට යන්න යන ගමන ඉතාම සාර්ථක ගමනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයා මේ ICT වලට තිබ්බ පළමු පියවර උසස් පෙළටත් ICT හදාරලා ඔයාගේ විශ්වවිද්‍යාලයටත් ICT හදාරලා රැකියාවත් ICT වලින්ම කරගන්න පුළුවන් වෙන විදිහට ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතේ එහෙමනම් මෙතෙක්කල් අපි කරපු මේ සියලුම පාඩම් ටික ඒ කියන්නේ මැයි මාසේ 12 වෙනිදා ආරම්භ කරපු අපේ මේ වැඩසටහන මෙතෙක්කල් කරපු සියලුම පාඩම් ටික ඉදිරියට ඔයාලා අපි හැමෝම දන්න ඊතක්සලාවෙන් ඔයාට ශ්‍රවණය කරන්න පුළුවන් වෙයි. එහෙමනම් මේ ඊතක්සලාවට පාඩම් ටික අපි ලබා දෙන අතර ඔයාට අනාගතේ නැවත වතාවක් මේ පාඩම් ටික ශ්‍රවණය කරන්න ඊතක්සලාව හරහා පුළුවන් වෙයි. එහෙනම් පුතේ අපි අද දවසට ඔයාලගෙන් සමු අරගෙන යනවා 2021 වර්ෂයේ ශ්‍රී ලංකා රජරට සේවයේ සහ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එකතු වෙලා ගෙනාපු මේ ICT වැඩසටහන් මාලාව මේ වර්ෂයට මෙතනින් අවසන් වෙනවා. ඉතින් අනාගතයේදී නැවත වතාවක් අපිට මෙවැනි වැඩසටහනකින් සම්බන්ධ වෙන්න පුළුවන් වුණොත් අපි නැවත වතාවක් සම්බන්ධ වෙලා ඔයාලට මේ විදිහටම සාමාන්‍ය පෙළ විභාගයට උදව් කරන්නම්. එහෙනම් අපේ දුවල පුතාලට සුගම සුබ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුගම සුබ නව වසරක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ඔයාට සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන ICT වලට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න අවශ්‍ය සියලු ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මේ වසරට අපි මෙතනින් සමුගෙන යනවා.